දුවේ පුතේ, ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය රුහුණු සේවය හා ඒකාබද්ධව ඔබ වෙත ගෙන එන රුහුණු ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන සමඟ. අද මේ වෙලාව වෙන් වෙලා තියෙන්නේ 10 ශ්‍රේණියේ 3 වන කාණ්ඩයේ විෂයක් වන සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයට. ඉතින් මේ කාලය තුල අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනය කියන අපේ විෂයේ පළවෙනි පාඩමේ පළවෙනි නිපුණතාවය දරුවන් වෙත රැගෙන යාමේ අරමුණින්. එතෙන්දී සංවේදනයේ හැඳින්වීම, සංවේදනයේ ඓතිහාසික ගමන් මඟ, සංවේදනයේ පිළිබඳ විවිධ අර්ථකථන වගේම සංවේදන ආකෘති ගැනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද පාඩම ඔබ වෙත ගෙනීමට ගුරු ගෙදරට ගොඩ වෙලා ඉන්න මම බලස්මුල්ල කිරම ධම්මානන්ද මහාවිද්‍යාලයේ සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය භාර ආචාර්යිනී ශ්‍රියානි තිසකුට්ටි. මාත් සමග මේ සාකච්ඡාව මෙහෙයවීම සඳහා සහභාගි වෙලා ඉන්නවා සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ විෂයේ දකුණු පළාතේ ප්‍රවීණතම ගුරුවරයා, මාගේත් ඇදුරුතුමා වන මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති සිරිල් ගොඩවිලගේ ගුරුතුමා. මේ ලෝකයේ ආරම්භය කවද, කොහොම, කොතනින් වුණාද, ඒ වගේම සංනිවේදනයේ ආරම්භය සිද්ධ වුණේ කවද්ද කියලා අපිට කතා කරන්න පුළුවන්ද?
හොඳයි. සංනිවේදනයේ ආරම්භය මානවයාගේ ආරම්භයේ සිටම සිදුවෙන ක්‍රියාවලියක්. මානවයා ගෘහාස්ථිතව ජීවත් වෙන්න ආරම්භ කරන දා සිට විධිමත්ව සංනිවේදන ක්‍රියාවලිය පරිණාමයට පත් වෙනවා. අපි දන්නවා සංනිවේදනයේ ආරම්භ වන වකවානුව මීට වසර 50 ලක්ෂයක පමණ අතීතයට අයත්. එහෙත් එකලට අයත් නිශ්චිත තොරතුරු විශ්වකෝෂවල තිබුණත් බොහෝ තොරතුරු ගොඩනංවාගෙන තියෙන්නේ විද්‍යාත්මක හා තාර්කික උපකල්පන මත. ප්‍රාගෛතිහාසික යුගය නැත්නම් පැලියෝලිතික් යුගය ලෙස හඳුන්වන කාලවකවානුවේදී මානවයා වනාන්තරයේ ගෘහාස්ථිතව ජීවත් වෙලා තියෙන්නේ රංචු වශයෙන්. ඒ නිසා එකිනෙකා අතර හැඟීම්, අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම ආරම්භ වෙලා තියෙනවා. මානවයාට තනියම ජීවත් වෙන්න නොහැකි නිසා මානවයාගේ අවශ්‍යතා එකිනෙකා අතර හුවමාරු කරගන්න, ඉටු කරගන්න විවිධ සංනිවේදන උපක්‍රම මානවයා භාවිතා කරන්න පටන් ගත්තා. මේ සංනිවේදන උපක්‍රමවල මූලික අවස්ථාව තමයි ශබ්ද, ඉරියව්, ඉඟි. තර ශබ්ද, ඉරියව්, ඉඟි හා විවිධ චලන, හඬ, ශරීරාංග ආදිය භාවිත කරමින් සිදු කරන සංනිවේදනය මානව අවශ්‍යතා ටිකක් ඉෂ්ට කර ගැනීම සඳහා ඉවහල් වුණා. ඒ අතරින් මිනිසුන්ගේ අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාවක් උදා කරගන්න ඔවුන්ට හැකියාව ලැබුණා. මානව සමාජය ක්‍රමක්‍රමයෙන් දියුණු වෙනකොට ප්‍රාථමික සංනිවේදන ක්‍රම විවිධාකාරයෙන් ආරම්භ වෙනවා. ගින්දර, කොළාතු එල්ලීම, බිරහඬ, ඊගාවට ගස්වල පට්ට, ලී කැබලි, ඇට කැබලි ආදිය සංනිවේදන අමුද්‍රව්‍ය විදියට භාවිතා කරන්න මිනිසුන් පෙළඹුණා. මේ සංනිවේදන අමුද්‍රව්‍ය යොදාගෙන මානවයාගේ සරල අවශ්‍යතා හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ වෙනවා. ඒ අනුව අපි දන්නවා මානවයා සංනිවේදනය කරන්නේ මොකටද කියලා. මානවයා සංනිවේදනය කරන්නේ ප්‍රධාන අරමුණු කීපයක් ඉටු කර ගැනීමේ අවශ්‍යතා මත. එකක් තමයි ජීවත් වීම. දෙක, දැනුම. අනිත් එක තමයි තීරණ ගැනීම. ඒතර ජීවත් වීම සඳහා සංනිවේදනය කරනවා කියලා කියන්නේ ජීවත් වීමට අවශ්‍ය තොරතුරු හොයනවා. ජලය තියෙන්නේ කොහේද? ආහාර තියෙන්නේ කොහේද? ආරක්ෂාව තියෙන්නේ කොහේද? නවා තැන් තියෙන්නේ කොහේද ආදී තොරතුරු ඒ ජීවත් වීමට මානවයා හොයන්න පටන් ගත්තා. ඒ වගේම දැනුම සඳහා මානවයා සංනිවේදනය කරනවා. වහින්නේ කොහොමද? දිවාරා ඇතිවන්නේ කොහොමද? ඒ ආදී ලෙස සංනිවේදන කාර්යයන් විවිධාකාරයෙන් සිදු කළා. මේ ජීවත් වීමට සංනිවේදනය කිරීමේදී මානවයා දඩයම සඳහා යන්න පටන් ගත්තා. ඒ දඩයම සඳහා ගියපු තොරතුරු අපිට හමු වෙනවා අල්ටමීරා ගුහා චිත්‍රවල සහ ලැස්කෝ ගුහාවල. එතකොට ඉස්පාඤ්ඤේ අල්ටමීරා ගුහා චිත්‍රවල විවිධ සතුන්ගේ තොරතුරු අපිට හම්බ වෙනවා. වගේම ප්‍රංශයේ ලැස්කෝ ගුහා චිත්‍රවල බයිසන් ගවයා ආදී සතුන්ගේ මේ දඩයම් කරන ආකාරය, ගිනිමැල දල්වන ආකාරය ආදී චිත්‍ර අපට හමු වෙනවා. ඒක නිසා මේ මානව සංනිවේදනයේ මූලික අවදි පිළිබඳ තොරතුරු ඒ ඇසුරෙන් හොයාගන්න අපිට අවකාශ තියෙනවා.
එතකොට මේ විදියට සරල සංනිවේදන අවශ්‍යතා එක්ක ජීවත් වෙච්ච මිනිස්සු පසු කාලීනව සංකීර්ණ සංනිවේදන අවශ්‍යතා ඔවුන්ගේ අවශ්‍යතාව බවට පත් වුණා. අන්න ඊට පස්සේ මිනිසුන්ගේ මොළය හා ස්නායු පද්ධතිය ටිකෙන් ටික දියුණු වෙන්න පටන් ගත්තා. ඒ නිසා තමයි මිනිසුන්ට බුද්ධිය ලැබුණේ. කොහොම වුණත් මුල් කාලීනව තිබුණු ඒ සරල සංනිවේදන ක්‍රම පසු කාලීනව සංකීර්ණ බවට පත් වුණා. අපි මුල් කාලේ පළවෙනි පියවර විදියට කතා කරනවා ඉඟි බිඟි සංඥා මුඛයෙන් නිකුත් හඬ යොදාගෙන මිනිස්සු සංනිවේදනයේ යෙදුණ කියලා. ඉන් පසුව සිදුණු සංනිවේදනයේ විකාශනය සහ අපි අධ්‍යයනයන් වශයෙන් පෙළගස්සවගෙන ආවොත්
එතකොට අපි දන්නවා මානව සංනිවේදනයේ යම් යම් පුරාවෘත පරම්පරාවෙන් පරම්පරාවට මුඛ වචනෙන් ගෙනාවා. එතකොට මේ මුඛ වචනෙන් ගෙනෙනකොට ඉස්සෙල්ලාම මානවයා කතන භාෂාවක් සකස් කරගත්තා. එතකොට මානවයා විසින් තම කටහඬ උපයෝගී කරගෙන කිසියම් අදහසක් ප්‍රකාශ කරන්න උත්සාහ ගත්තා. ඒ උත්සාහ ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි කතන භාෂාව නිර්මාණය වෙන්නේ. එතකොට තමන්ට ආවේනික පරිසර පද්ධතීන් සමග ඒ පරිසර අධ්‍යක්ෂීම් ආශ්‍රය කරගෙන කතන භාෂාව නිර්මාණය කරනවා. කතන භාෂාව නිර්මාණය කරගන්න සතුන්ගේ හඬ, පරිසරයේ ශබ්දවල හඬ, ගඳ සුවඳ, කාර්යයන් හුවමාරු කිරීම ආදී පදනම් කරගෙන තමයි මේ කතන භාෂාව මානවයා නිර්මාණය කරේ. එතකොට හැබැයි මේ කතන භාෂාව නිර්මාණය කරාට මානවයාට තොරතුරු සංරක්ෂණය කරගැනීමේ ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි මේ දෙවැනි අධ්‍යයනයේදී කතන වචන බවට පත් වෙලා පස්සේ වචන රූපාශ්‍රයෙන් අක්ෂර විදියට නිර්මාණය කරගන්නේ. ඒ අනුව අපි දන්නවා විවිධ මානව සමාජ අකුරු නිර්මාණය කරගන්නවා භාෂාව සංරක්ෂණය කරන්න. දැන් චීන, ජපන්, කොරියන් ආදී සමාජ රූපාක්ෂර නිර්මාණය කරගන්නවා. ඊළඟට අපේ ආසියාතික අනිකුත් යුරෝපීය සමාජ සංකේතාක්ෂර නිර්මාණය කරගන්නවා. කොහොම වුණත් මේ චිත්‍ර ඇඳීම ආදී සංසිද්ධීන් පදනම් කරගෙන රූපාක්ෂර නිර්මාණය වෙනවා. ඊට පස්සේ සංකේතාත්මකව අක්ෂර නිර්මාණය කර ගැනීම ටිකක් දියුණු අවස්ථාවක් වෙනවා. ඒ අනුව දැන් අපි දන්නවා සිංහල, දෙමළ, ඉංග්‍රීසි ආදී භාෂාවල තියෙන්නේ රූපාක්ෂර නෙවෙයි සංකේතාක්ෂර. මෙන්න මේ අක්ෂර නිර්මාණය කරගත්තට පස්සේ මානව සමාජය හෝඩියක් නිර්මාණය කරගන්නවා. ඊට මේ හෝඩිය නිර්මාණය කර ගැනීම මානව සංනිවේදනයේ දියුණු අවස්ථාවක්. මේ හෝඩිය නිර්මාණය කරගත්තට පස්සේ තොරතුරු හුවමාරුව හුඟක් ප්‍රබල වෙනවා. ඊට පස්සේ මානවයා මේ හෝඩිය නිර්මාණය කරගෙන විවිධ දෑ යොදාගෙන ලිවීම ආරම්භ කරනවා. දැන් මුල් අවධියේදී අපි දන්නවා ගස්වල පොතු, පැපිරස් කොළ, තල් කොළ, සත්වහම්, ගල් පතුරු, ලී කැබිලි, සකස් කරගත්ත මැටි පුවරු, පසු කාලයේදී මිරිදි ආදිය යොදාගෙන ලිවීම ආරම්භ කළා. මේ ලිවීමේ දියුණු අවස්ථාව තමයි මේ ගල් ගුහාවල බිත්තිවල, ගල් ලෙන්වල, ගල් පතුරුවල, ගස්වල කඳන්වල එහෙම ලියන්න පටන් ගත්තේ. ඔය ලිවීම පස්සේ තඹ තහඩුවල ලියන්න පටන් ගත්තා, තල් කොළවල ලියන්න පටන් ගත්තා. එහෙම දියුණු කරගෙන වේගයෙන් පරිණාමයටපත් වෙනවා. මේ පරිණාමයටපත් වීමේ දියුණුතම අවස්ථාව තමයි ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේදී චීන ජාතිකයෝ කඩදාසිය නිර්මාණය කරගන්න. අපි දන්නවා කඩදාසිය නිර්මාණය කළේ අර චීන ජාතික සයිලුන්. සයිලුන් කඩදාසිය නිර්මාණය කරන්න සිහින් කෙඳි, මල්බෙරි හා තනගස් ආදිය, පැපිරස් කොළ පාවිච්චි කරමින් මෙයා කඩදාසියක් නිර්මාණය කරනවා. එතකොට චීනයේ තිබිච්ච කඩදාසියේ රහස් ඒ අය අවුරුදු 500ක් තිස්සේ රැකගෙන හිටියා. හැබැයි මේ රහස යුරෝපයට ගෙන එනවා යුරෝපීය නාවික වෙළෙන්දෝ. ඒ නිසා මේ කඩදාසිය නිර්මාණය කරගත්තන් පස්සේදී මිනිසුන් අතින් පිටපත් කර පොත් සෑදීම ආරම්භ කළා. අපි දන්නවා එහෙම ලියපු පැරණි පොත් චීනයේ සහ අනිකුත් යුරෝපීය රටවල, අරාබියාදී රටවල විවිධ ස්ථානවල ගොඩනැගෙන්න පටන් ගත්තා. ඒ ආශ්‍රය කරගෙන පුස්තකාල නිර්මාණය වුණා. මුල් කාලේ චීන ජාතිකයන් ලී අච්චු එනත මැටි අච්චු යොදාගෙන පොත් මුද්‍රණය කරන්න පටන් ගත්තා. එහෙම චීන ජාතිකයෝ මුද්‍රණය කරපු පළමු පොත වජ්‍ර සූත්‍රය. හැබැයි මේ වජ්‍ර සූත්‍රය පළමු පොත වුණාට එක යාන්ත්‍රික මුද්‍රණයක් එක්ක ගොඩනැගිච්ච පොතක් උනේ නැහැ. මිනිසුන් අර දියුණු මුද්‍රණයක් විදිහට සැලකුවේ යොහන්නස් ගුටෙන්බර්ග් නූතන මුද්‍රණ ශිල්පය නිර්මාණය කිරීම. එතකොට චීනය විසින් සොයාගත් මුද්‍රණ ශිල්පය ජර්මනියේ ගුටෙන්බර්ග් නවීකරණය කළා. ඉතර ලෝකයේ පළමු මුද්‍රණ යන්ත්‍රය ඔහු 1453 දී නිර්මාණය කළා. පොතක් මුද්‍රණය කරන ලෝහ අකුරු පාවිච්චි කරමින් ඒ ලියපු මුල්ම මුද්‍රණය කරපු මුල්ම පොත බයිබලය. ඊට පස්සේ මේ සන්නිවේදනය දියුණු වෙනෝ විදුලි හා විද්‍යුත් සංඥා තාක්ෂණය නිර්මාණය කර ගැනීමත් එක්ක. එතකොට 19 ශතවර්ෂයේදී කම්බියක් ඔස්සේ විදුලි සංඥා යැවීමේ ග්‍රැහම් බෙල් ගොඩනගනවා. එතකොට ඊට පස්සේ කම්බි රහිතව විදුලි සංඥා යැවීම මාකෝනි විසින් සොයා ගන්නවා. මෙන්න මේවා නූතන sannivedanaya diunu wima sadaha ivahallu sadaka vidiyata apita kiyanna puluwa.
Guglimo Markonige guwan viduliye bihivima api dakinawa sannivedana shastriye tawat piraliyak vidiyata. ඒ කියන්නේ අපේ sannivedana gaman maga mudrita madhya walin vidyut madhya kara peminenne Markonige guwan viduliyat ekka. ඊට පස්සේ රූපවාහිනිය බිහිවීමත්, රූපවාහිනියෙන් පසු පරිගණකය හා ඒ ආශ්‍රිත නව මාධ්‍ය බිහිවීමත් තුළින් අපි අද ඉන්න තැනට sannivedanaya ඇවිත් තියෙනවා. එතකොට සර්, sannivedana තාක්ෂණයේ උච්චතම ස්ථානයට අද අපි ඇවිත් කියලා sannivedanaya විකාශනය ගැන කතා කරනකොට අපිට කතා කරන්න පුළුවන්. අද අපි ඉන්න තැන කතා කළොත්
මානවයාට sannivedanayen තොරව ජීවත් වෙන්න අමාරු. මානව සමාජයක් සංවර්ධනය වෙන්නේ ඒ සමාජයේ sannivedanaya සංවර්ධනය වුණාට පස්සේ. දියුණු සමාජ කියලා අපි සලකන්නේ සංනිවේදනයේ දියුණු කරගත්ත සමාජ. පොත්පත්, පුවත්පත්, ගුවන් විදුලිය හා අනෙකුත් තොරතුරු. ඊට පස්සේදී මේ තොරතුරු තාක්ෂණයේ දියුණු කරගත්ත සමාජය ලෝකය අත්පත් කරගෙන තියෙනවා. දැන් අපි දන්නවා මේ නිසා ලෝකය වෙනස් වෙන්න පටන් ගත්තා. මිනිස්සු හිතන විදිය වෙනස් වෙන්න පටන් ගත්තා. මිනිසුන්ගේ දැනුම වෙනස් වෙන්න පටන් ගත්තා. ලෝකේ අලුත් අලුත් නිර්මාණ බිහි වෙන්න පටන් ගත්තා. ඒකේ උච්චතම අවස්ථාව තමයි ලෝකය හැකිලෙන්න පටන් ගැනීම. මේ ගෝලීය ලෝකයක් නිර්මාණය වීම. සංනිවේදනයේ දියුණුවත් එක්ක නව දැනුම් සමාජයක්, තොරතුරු සමාජයක් ගොඩනැගෙනවා. ඊළඟට අර සාම්ප්‍රදායිකව තිබුණු සංස්කෘති මිනිසුන් ගාව තිබුණු මානව කේන්ද්‍රණය බැහැර වෙලා ලෝකයේ එක සංස්කෘතියක්, පොදු සංස්කෘතියක් ගොඩනැගෙන්න පටන් ගන්නවා. මේ නිසා මිනිසුන්ගේ අර භෞතික ක්‍රියාවලීන් වේගයෙන් සංවර්ධනය වෙනවා. විශේෂයෙන්ම මේ සංනිවේදනයේ දියුණු වීමත් එක්ක මිනිසුන් ගාව තිබිච්ච මානවයාගේ ම්ලේච්ඡ ගති ලක්ෂණ ඉවත් වෙලා අලුත් හැදෙන වැඩෙන සමාජයක් ගොඩනැගෙනවා. ඇඳුම් පැළඳුම් මෝස්තර, ආහාර පාන ක්‍රම, ගෘහ නිර්මාණ ක්‍රම, ප්‍රවාහන ක්‍රම, මේ ආදී සියල්ලම මේකත් එක්ක දියුණු වෙනවා. අලුත් භාෂාවන්, සංගීතය, නැටුම, ගැයුම හා අනෙකුත් ප්‍රාසංගික දේවල් සියල්ල දියුණු වෙන්නේ මේ සංනිවේදනයේ දියුණුවත් එක්ක. වර්තමානයේදී අපි මේ විෂය හදාරන්නේ මේක මේ ලෝකය අලුත් කරන විෂයක් විදියට, වෘත්තියාභිමුඛ විෂයක් විදියට. ඒක නිසා මානව සංනිවේදනය සමග මානව ශිෂ්ටාචාරය වේගයෙන් පරිණාමයට පත් වෙනවා. වර්තමානයේදී මේ සංනිවේදනය දියුණු කරගන්න ප්‍රධාන අවශ්‍යතාවක් ඇති වුණා වෙළඳුන්ට. එතන වෙළඳ පොළ ක්‍රියාවලිය දියුණු කරගන්න සංනිවේදනය තමයි දියුණු කරගත්තේ. ඒ අනුව අපි දන්නවා මේ සංනිවේදනයේ දියුණුවත් එක්ක ලෝකයේ වෙළඳ පොළ ක්‍රියාවලිය දියුණු වෙලා තියෙනවා, අධ්‍යාපන ක්‍රියාවලිය දියුණු වෙලා තියෙනවා, දේශපාලන ක්‍රියාවලිය දියුණු වෙලා තියෙනවා හා සමාජ ක්‍රියාවලිය දියුණු වෙලා තියෙනවා. ඒක නිසා වර්තමානයේදී නවීන තාක්ෂණය, මේ අන්තර්ජාලයේ බිහිවීම, නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය බිහිවීම ආදිය පදනම් කරගෙන සමාජයට විශාල බලපෑමක් ඇති වෙනවා. මේ බලපෑම සමාජයේ යහපතටත් අයහපතටත් හේතු වෙලා තියෙනවා. ඒතර සංනිවේදනය කියන විෂය අපි ඉගෙන ගත්තන් පස්සේ අපිට පුළුවන් වෙනවා මේ දියුණු වෙච්ච සංනිවේදන ක්‍රියාවලිය, සංනිවේදන තාක්ෂණය මානවයාගේ යහපත සඳහා භාවිත කරන්න. එතකොට සම්ප්‍රදායික සංනිවේදන ක්‍රම ඇසුරු කරගෙන නූතන සංනිවේදන ක්‍රම දියුණු කරගන්නත් අපිට හැකියාව තියෙනවා. එතකොට අපේ සමාජය අන්තර් සමාජ අධ්‍යයනයක් විදියට, විවිධ සමාජවල මිනිසුන්ගේ හැසිරීම් අධ්‍යයනය කිරීමේ ක්‍රමයක් විදියට දියුණු කරගන්න අපිට හැකියාව ලැබෙනවා. ඒක නිසා අපි දන්නවා සංනිවේදනය කියලා කියන්නේ මිනිසුන්ගේ මානව සමාජයේ දියුණු අවස්ථාවක් කියලා. සංනිවේදනයෙන් බැහැරව කාටවත් ජීවත් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ.
ඔව්, ඒ විදිහට සංනිවේදනයේ ඓතිහාසික විකාශනය ගැන අපි කතා කරා. දැන් අපි දරුවන්ට ඉතාමත් හොඳින් වැටහිලා තියෙනවා. අපේ දරුවන්ට ඉතාමත් හොඳින් වැටහෙන්න ඇති සංනිවේදනයේ ඓතිහාසික ගමන් මඟ සහ අද වෙන විට සංනිවේදනය ඉන්නේ කොතනද කියන තැන. එහෙමනම් සර්, අපි අපේ ඊළඟ මාතෘකාව දිහාට හැරෙන්න ඕනේ. මම ඊළඟට සර්ගෙන් අහන්න කැමති, අපි මේ කතා කරන සංනිවේදනය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ අපි දන්නව සංනිවේදනය කියන එකේ සරල අදහස තමයි හැඟීම්, සිතුවිලි හා අදහස් තවත් කෙනෙක් සමග හුවමාරු කර ගැනීම. මෙන්න මේ එක් පුද්ගලයෙක්ගේ හිතේ ඇතිවන අදහසක් තවත් කෙනෙකුට දැනුම් දීම ඔස්සේ සිදුවන සන්නිවේදන ක්‍රියාවලිය කොහොමද සර් අපි සරලව වටහා දෙන්නේ කෙනෙකුට මෙන්න මේකයි සන්නිවේදනය කියලා කියන්නේ කියලා.
ඔබ කිව්වා වගේ සන්නිවේදනය කියලා කියන්නේ හැඟීම් සිතුවිලි හා අදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලියක්. එතකොට අපි අපේ අදහස් හැඟීම් දැනීම් අනිත් අය සමග හුවමාරු කරගන්නවා. සන්නිවේදනය හැඳින්වීමේදී සන්නිවේදනය අර්ථකථනය කරන්න විවිධ නිර්වචන දීලා තියෙනවා. අපි සන්නිවේදනය පිළිබඳ සරල අර්ථකථනයක් කරගන්න මේ නිර්වචන තමයි ඉවහල් කරගන්න. එතකොට ඒ අනුව අපි දන්නවා හැරල් ලැස්විල් කියන සන්නිවේදකයා ඉදිරිපත් කරපු නිර්වචනය. ඒතර 1948 දී ඔහු සන්නිවේදනය අර්ථකථනය කරනවා. කිසියම් කෙනෙක් යම් කිසිවක් කිසියම් මාධ්‍යයකින් යම් කෙනෙකුට යම් බලපෑමක් ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත් කරන දෙය සන්නිවේදනය කියලා. ඒ කියන්නේ කිසියම් සන්නිවේදකයෙක් පණිවිඩයක් තෝරාගත් මාධ්‍යයකින් ග්‍රාහකයෙකු වෙත බලපෑමක් කරන්න ඉදිරිපත් කරනවා නම් එය සන්නිවේදනයයි කියලා තමයි ඔහු අර්ථකථනය කරේ. මේ අර්ථකථනයත් එක්ක සන්නිවේදන ක්‍රියාවලිය කොහොමද සිදුවෙන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ අනුව අපි අනිත් දවසේදී සාකච්ඡා කරනවා මේ සන්නිවේදන ක්‍රියාවලිය කොහොමද සිදුවන්නේ කියන කාරණාව සන්නිවේදන නිර්වචන හා ආකෘති ඇසුරු කරගෙන. බොහොම ස්තුතියි ඔබට මහා සම්බන්ධ වුණාට.
බොහොම ස්තුතියි සර්. ඉතින් පුතේ අපි දැන් පළවෙනි පාඩමේ ඉතා වැදගත් මාතෘකා දෙකක් සරලව ඔබට පැහැදිලි කරලා දුන්නා. අපි ඊළඟ සතියේදී අර්ථකථනය ලැස්සෙල් සූත්‍රය සහ ෂැනොන් විව ආකෘතිය කියන මේ පාඩමේ ඉතුරු කොටස් ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් තවත් දිනයකදී තවත් අලුත් පාඩමක් නැවුම්වත් රසවත්වත් ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙමින් අපි ඔබෙන් සමුගන්නවා. අද පාඩම මෙහෙවූ මම ශ්‍රියානි තිසකුට්ටි. මා සමග සාකච්ඡාව මෙහෙවීමට සම්බන්ධ වුණේ සිරිල් ගොඩවෙලගේ ගුරුතුමා. ස්තුතියි ඔබ සියලු දෙනාටම. වාසනාවන්ත සුබ දවසක්.